මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි කාලේ 9ක්. ගරු විජේරත්න මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි කාලේ 9ක් තිබෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, පුරවැසියන්ගේ ජන ජීවිතයට බොහෝ සෙයින් බලපාන වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සම්පකාර සංවර්ධන අමාත්‍යාංශයේ කාර්ක සභා විවාදයේ අදහස් ප්‍රකාශ කිරීමට අවසරයි. අද උදේ මං හිතන්නේ අපේ ගරු ඇමතිතුමා සඳහන් කළා මේ අමාත්‍යාංශයට අයත් වන ආයතන පිළිබඳව ආයතන 15ක් තියෙනවා. සමහර ආයතන ගත්තහම ඇත්තටම ඒවා නමට පමණක් සීමා වෙච්ච ආයතන. උදාහරණයක් විදිහට ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව, එකේ ක්‍රියාවලිය මොකක්ද කියලා ගත්තොත් ගොඩනැගිලි කීපයක් බදු දීම් පමණයි සිද්ධ වෙන්නේ. එවැනි නිෂ්ක්‍රීය ආයතන බොහොමයක් තියෙද්දී විශේෂයෙන් ගොවි ජනතාවගේ නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ වන ප්‍රාදේශීය ආර්ථික මධ්‍යස්ථාන පිළිබඳව මේ සීමිත කාලය තුළ අදහස් කීපයක් ඉදිරිපත් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් පහුගිය අවුරුදු 20ක වගේ කාලය ඇතුළත ප්‍රාදේශීය ආර්ථික මධ්‍යස්ථාන 18ක් පමණ ඉදි කරලා තියෙනවා. ඇත්තටම මෙයින් යන්තමින් හෝ ක්‍රියාත්මක වෙන්නේ ආර්ථික මධ්‍යස්ථාන 14ක් පමණයි. ආර්ථික මධ්‍යස්ථාන 4ක් ඇත්තටම අදටත් සක්‍රීය තත්ත්වයේ නැහැ. මේ ආර්ථික මධ්‍යස්ථාන පිහිටුවද්දී ඔවුන්ගේ අරමුණු සඳහන් කරලා තිබුණා. ඒ අරමුණු ඇත්තටම ඉතාම හොඳ අරමුණු. මොනවාද අරමුණු? කෘෂිකාර්මික සහ ආහාර නෝන නිෂ්පාදන සඳහා ඒ නිෂ්පාදකයන්ට සාධාරණ මිලක් ලබා දීම, අරමුණ හොඳයි. ඒ වගේම ප්‍රාදේශීය වශයෙන් අලෙවිකරණ ක්‍රියාවලිය කරගැනීමට නොහැකිව සිටින නිෂ්පාදකයන් වෙනුවෙන් අලෙවිකරණ පහසුකම් සැලසීම, අරමුණ හොඳයි. ඒ වගේම දිවයින පුරා ශක්තිමත් බෙදා හැරීමේ ජාලයක් ක්‍රියාත්මක කිරීම, අවසාන වශයෙන් දැරිය හැකි මිලකට පාරිභෝගිකයන්ට භාණ්ඩ මිලදී ගැනීමේ අවස්ථාව සලසා දීම. ඇත්තටම මේ අරමුණු සියල්ල ඉතාම හොඳයි. ඒත් පහුගිය කාලය තුළ මේ ආර්ථික මධ්‍යස්ථාන වලින් එවැනි අරමුණු සාක්ෂාත් වුණාද කියන එක පිළිබඳව අපි විමසා බලන්න මේ මොහොත යොදා ගනිමු. මං කිව්වා මුලින්ම ආර්ථික මධ්‍යස්ථාන 4ක් ඇත්තටම ක්‍රියාත්මක තත්ත්වයේ නැහැ කියලා. ඒත් ඒ ආර්ථික මධ්‍යස්ථාන ඉදිකිරීම වෙනුවෙන් මොනතරම් ධනයක් වැය කරලා තියෙනවද? උදාහරණයක් විදිහට ගරු මන්ත්‍රීතුමනි, ආර්ථික මධ්‍යස්ථාන 3ක් සඳහා වැය කරපු මුදල් මා සතුව තියෙනවා. යාපනයේ ආර්ථික මධ්‍යස්ථානයේ ඉදිකිරීම වෙනුවෙන් 19,88,10,427ක මුදලක්. වවුනියාව ආර්ථික මධ්‍යස්ථාන ඉදිකිරීම වෙනුවෙන් 29,16,40,000ක මුදලක්. ඒ වගේම කිලිනොච්චි ආර්ථික මධ්‍යස්ථානය වෙනුවෙන් 11,46,2279ක්. මේ ආර්ථික මධ්‍යස්ථාන 3 ඉදිකිරීම වෙනුවෙන් පමණක් රුපියල් කෝටි 50ක පමණ ධනස්කන්ධයක් වියදම් කරලා තියෙනවා. මොනතරම් විනාශයක්ද? මේ කිසිවක් අදට සක්‍රීය තත්ත්වේ නැහැ. ඒ නිසා අපිට පේන්න තියෙන්නේ මේ ආර්ථික මධ්‍යස්ථාන බිහිකිරීමේ සැබෑ අරමුණු සාක්ෂාත් වෙලා නැහැ කියන එක. ඒ වගේම යම් තරමකින් හෝ ක්‍රියාත්මක වන ආර්ථික මධ්‍යස්ථානවල ක්‍රියාකාරීත්වය පිළිබඳව අපි මදක් විමසා බලමු. නුවරළිය ආර්ථික මධ්‍යස්ථානය මා නියෝජනය කරන නුවරළිය දිස්ත්‍රික්කයේ පිහිටලා තියෙන ආර්ථික මධ්‍යස්ථානය. මේ ආර්ථික මධ්‍යස්ථානයේ කඩකාමර 138ක් ඉදි කරලා තියෙනවා. ඒත් ගරු මන්ත්‍රීතුමනි, කෘෂිකාර්මික තොග වෙළඳාම් පවත්වන කඩ පවතින්නේ 15ක් පමණයි. එහෙම නැත්නම් ව්‍යාපාරිකයෝ 15 දෙනෙක් පමණයි. ඒ නිසා ඒ ආර්ථික මධ්‍යස්ථානය ඉදිකිරීමේ අරමුණ ඉෂ්ට වෙලා නැහැ. ඒ විතරක් නෙමෙයි, නුවරළිය අවට කඳපොළ මීපිලිමාන සාන්තිපුර වගේ ප්‍රදේශවල දිනකට එළවලු කිලෝ 106ක් පමණ නිෂ්පාදනය වෙනවා. ඒත් මේ ආර්ථික මධ්‍යස්ථානයේ හරහා මිලදී ගන්නේ කිලෝ 120,000කට ආසන්න එළවලු ප්‍රමාණයක් පමණයි. ඒ කියන්නේ මුළු නිෂ්පාදනයෙන් 20%ක් පමණයි ආර්ථික මධ්‍යස්ථානයේ හරහා මිලදී ගැනීම සිද්ධවන්නේ. ඉතිරි 90%ම වෙනත් පුද්ගලික වෙළඳුන් හරහා තමයි ආර්ථික ක්‍රියාවලිය සිද්ධවන්නේ. ඒ විතරක් නෙමෙයි ගරු මන්ත්‍රීතුමනි, මේකේ කිසිදු මිල නියාමනයක් සිද්ධවන්නේ නැහැ. විශේෂයෙන් නුවරළිය ආර්ථික මධ්‍යස්ථානයේ අර මා පෙර සඳහන් කළ ව්‍යාපාරිකයන් 15 දෙනා උදේ ඔවුන්ට කැමති මිලක් ප්‍රකාශයට පත් කරනවා. ඒ මධ්‍යස්ථානයේ කළමනාකාරතුමා විසින් ඔවුන්ගේ මිල ගණන් සියල්ල අරගෙන සාමාන්‍ය අගයක් ප්‍රකාශයට පත් කරලා එළවලු කිලෝ එක මිල තීන්දු කරනවා. ඔබ අපි කවුරුත් දන්නවා යම් නිෂ්පාදන භාණ්ඩයක් වෙනුවෙන් මිල තීරණය කරන්න ඕන ඒ නිෂ්පාදකයා විසින්. ඒ සඳහා වැයවෙච්ච අමුද්‍රව්‍ය ශ්‍රමශක්තිය ඒ සියල්ල වෙනුවෙන් ගන්නේ කරලා තමයි මිල තීන්දු කරන්න ඕන. ඒත් ගොවියට තමන්ගේ නිෂ්පාදනය වෙනුවෙන් මිල තීන්දු කිරීමේ අයිතිය නැති වෙලා තියෙනවා. කමොනතරම් අසාධාරණයක්ද. ඒ විතරක් නෙමෙයි මේ ආර්ථික මධ්‍යස්ථාන පවත්වගෙන යන්නේ කලමනාකාර බහාරයක්. මැනේජ්මන්ට් ට්‍රස්ට් එකක් කරා තමයි මේ ආර්ථික මධ්‍යස්ථාන පවත්වගෙන යන්නේ. මේ කලමනාකාර බහාරවල අතිවිශාල මුදල් සම්භාරයක් තියෙන. උදාහරණයක් හැටියට නුවරඑළියේ රුපියල් 14,35,00,000ක පමණ අරමුදලක් තියෙනවා. මේ අරමුදල පාවිච්චි කරලා මේක කොයි විදිහටද වැඩි දියුණු කරන්නේ කියන එක පිළිබඳව ඔවුන්ට නිසි නියාමනයක් නැහැ. එහෙමනම් මේ ආර්ථික මධ්‍යස්ථාන ඵලදායී විදිහට යොදා ගැනීම වෙනුවෙන් අපි කටයුතු කළ යුත්තේ කොහොමද? පළවෙනි කාරණය තමයි රට පුරා ශක්තිමත් බෙදාහැරීමේ ජාලයක් ක්‍රියාත්මක කරගන්න ඕන. වෙළඳ දෙපාර්තමේන්තුව පමණක් නෙමෙයි අනෙකුත් අමාත්‍යාංශ සමග සාකච්ඡා කරලා රට පුරා ශක්තිමත් බෙදාහැරීමේ ජාලයක් ආරම්භ කරන්න මේ වර්ෂය තුල අපි කටයුතු කරමින් පවතිනවා. ඒ විතරක් නෙමෙයි විශේෂයෙන් එළවලු වගාවේ පසුවස්සනු හානිය නිෂ්පාදනයෙන් 30%කට වඩා වැඩි ප්‍රමාණයක් ප්‍රවාහනයේදී විනාශයට ලක් වෙනවා. ඒ නිසා නූතන විද්‍යාත්මක ක්‍රම භාවිත කරමින් ප්‍රවාහනයේ සඳහා සහ ඇසුරුම් සඳහා නිසි කළමනාකරණයක් කරන්න හඳුන්වා දෙන්න මේ වසර තුලදී අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි අර මා මුලින් සඳහන් කරපු කළමනාකරණ භාරයේ අරමුදල් විනිවිද භාවයකින් පාවිච්චි කරනවාද කියනක පිළිබඳව සොයා බැලීම සඳහා වෙළඳ අමාත්‍යාංශය හා අනුබද්ධිත විශේෂ ඒකකයක් පිහිටුවීමටත් මේ අමාත්‍යාංශයෙන් මේ වසරේදී අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රට පුරා බෙදාහැරීමේ ජාලයක් ශක්තිමත් කරමින් අපි මුලින් සඳහන් කරපු ඒ ආර්ථික මධ්‍යස්ථාන පිහිටුවීමේ සැබෑ අරමුණ සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ගොවියට සාධාරණ මිලක් ඒ වගේම ආර්ගෝකයන්ට දැරිය හැකි මිලකට මිලදී ගැනීමේ හැකියාව ලබා දීම වෙනුවෙන් කටයුතු කිරීම සඳහා මේ අමාත්‍යාංශයේ යටතේ මේ වසර පුරා යෝජනා සැලසුම් රාශියක් අපි ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ වෙනුවෙන් සියලු දෙනාම අත්වල් බැඳගන්න කියන ආයාචනය කරමින් මම නවතින අවස්ථාව ලබා දීමට බොහොම ස්තුතියි.